මීළඟට ගරු කුමාර වෙල්ගම මන්තිතුම ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා. සමා වෙන්න ගරු.
මුලාසුරයන් මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව සහ ක්‍රිකට් ක්ලබ් එක සම්බන්ධව විශේෂයෙන්ම අද ඒ ඔඩිටර් ජෙනරල් වාර්තාව අනුව හැම දෙනෙක්ම කතා කරා. මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ශිෂ්‍ය විතරණ මන්ත්‍රීතුමාට, තරුණ මන්ත්‍රීතුමාට. මොකද එතුමා මේක අපිට ගෙනාපු නිසා තමයි දැන් අද මහජනතාව දන්නේ මේ ක්‍රිකට් ක්ලබ් එකේ තියෙන බලතල මොකද්ද, එහෙම නැත්නම් ආණ්ඩුවේ තියෙන බලතල මොකද්ද කියන එක පැහැදිලිවම දැනගන්න පුළුවන් වෙන්නේ අද මේ සාකච්ඡාවෙන් පස්සේ. ඉතින් ඒකට මම එතුමාට හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ මම කියන්න ඕනේ අපේ කිරියැල මන්ත්‍රීතුමන් ඉතාම හොඳ අදහස් කීපයක් දැක්වුවා. ඒ වගේම හිටපු ක්‍රීඩා අමාත්‍යවරු හැම දෙනෙක්ම කතා කරා. ඒ අතරතුරේ අපේ මහින්දානන්ද අරුත්ගමගේ මැතිතුමත් කතා කරා. එතුමායි කාලේ එතුමා බොහොම හොඳට ඒ ක්‍රීඩා අමාත්‍යාංශය ඉතාම හොඳට කරගෙන ගියා. හැබැයි එතුමාට ක්‍රීඩාව පුළුවන් වුණාට එතුමාට පෝර දෙන්න බැරි වුණා. එතුමා එතනින් ෆේල් වුණා. ඒ පෝර දීපු නැති නිසා ගෝරාබේ මහත්තයරත් යන්න වුණා. ඉතින් මං කියන්න හැදුවේ මේ අපේ ඇමතුමා තියාගෙන ඉස්සරහ මේකයි, මේ අපි මොනවා කතා කරා, අපි මොන දේ කතා කරත් අද මෙතන අපි මොනවද එක එක මේකට විරුද්ධව චෝදනා ගෙනවා කියලා කතා කරන් එක දෙයක් මං කියන්න ඕනේ. මේක අපේ ඉහළ නායකින් හරියට ඔළුවට ගන්නකම් මේක අපිට නිවැරදි කරන්න බෑ. අපි විපක්ෂ නායක එතුමා නෙවෙයි, එතුමා ආණ්ඩුව කරන්නේ නෑනේ. මං කියන්නේ ආණ්ඩු කරන කවුරු වුණත් එයා මේක ඔළුවට ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ කවදාකවත් කරන්න හම්බෙන්නේ නෑ. මං ඒක ඔප්පු කරලා මෙහෙම පෙන්නන්න. දැන් උඹ අපේ ඇමතිතුමා මේ සම්බන්ධව හුඟක් උනන්දු වෙනවා. මේ ක්‍රිකට් ජාලය නැත්තම් ක්‍රිකට් ක්ලබ් එක හදන්න. නමුත් එහෙම තියෙද්දී රටේ නායකයා එතුමාව බයිපාස් කරලා ගිහිලා ඉඳගත්තම LPL එකේ, ඒකෙන් අපිට හොඳ සිග්නල් එකක් එන්නේ. ඒකෙන් අපිට සිග්නල් එකක් එනවා. එතුමා ඉන්නේ කොතනද, එතුමා කරන්න යන්නේ මොකද්ද කියන එක. එතුමා විතරක් නෙවෙයි, මින් ඉස්සෙල්ලා හිටපු රාජ්‍ය නායකයෙක්ත් එහෙමයි. මොකද මැච් ෆික්සින් ගැන කතා කරොත්, ඒ කියන්නේ මැච් ෆික්සින් ගැන කතා කරොත් ඉන්දියාව අපිට පරදින්න යනකොට මේ මුළු සභාවම දන්නවා. ආය කාටවත් හංගන්න ඕනේ. ඉන්දියාව අපිට පරදින්න යනකොට කවුද ඒකෙන් අපිව පැරද්දුවේ කියන එක අපි දන්නවා. මොකද ඒ රටේ කවුරු හරි කිව්වා මේ ඉන්දියාව පැරදුනොත් ඒ ක්‍රීඩකයින්ගේ ගෙවල් දොරවල් සහ ඔවුන්ගේ ජීවිත පව නැති වෙනවා කියලා. ඒ අතරතුරේ කොහොම හරි අපේ අපි දිනන්න තිබ්බ මැච් එක පැරදුනා එක කවුරුත් දන්නවා. ඉතින් ඒක නිසා මේවා මේ ක්‍රිකට් ක්ලබ් එක දූෂිතයි කියලා ඔක්කොම කියනවා. ඒ වගේම තමයි මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කරන අය. ආණ්ඩුව කවුරු කරත් ඒ පැත්ත කරත් මේ පැත්ත කරත් අපිත් දූෂිතයි. අපි ගැන මොනවද මිනිස්සු කියන්නේ? අපිට කියන්නේ 225 ඵලයන් බල හොරු. මේ හොරුන්ට කියනවා තවත් හොරුන් ගැන කතා කරලා. මේකත් හොඳට මතක තියාගන්න. අපේ අධිකරණ ඇමතුමා ඉන්නවා, එතුමා තමයි නීති සම්පාදනය කරන්නේ. හැබැයි එතුමා නීති සම්පාදනය කරා, එතුමා එක තැනකට ගෙනාවා අල්ලස්සා දූෂණ. කොහොමද එතුමා එක පටන් අරගෙන ගෙනාවා? නමුත් එතුමාට බැරි වුණා මේක ආපස්සට දාන්න. ඇයි ආපස්සට දාන්න බැරි වුණේ? එතනත් මේ වගේම යම් කිසි දෙයක් තියෙනවා. ඉතින් ඒක මම මෙතන කියන්නේ නැහැ. ඉතින් මම තමුන් නාන්සර් කියන්නේ දැන් ක්‍රිකට් ක්ලබ් එක වුණත් මම හිතන්නේ ඔය අපේක්ෂා රෝහලට, ඒ වගේම හුඟක් තැන්වලට ඒගොල්ලන් හුඟක් සල්ලි දීලා තිනවා. මම හිතන්නේ මිලියන 200කට වැඩි ප්‍රමාණයක් ඉක්මනට ඒක පරිත්‍යාග කරලා තිනවා. ඒ වගේම ඒක හොඳ දෙයක්. ඒකත් අපි හොඳයි කියලා කියන්න ඕනේ. අපිට ඒක නරකයි කියලා කියන්න බෑ. නමුත් ඒ වගේම එතුමන්ලා මේවා මොන වර්ෂයේද මන්ද 2018 ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපතිතුමාගේ ක්‍රීඩාංගණයේ හදනකොට 2020 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ඉදිකිරීම වෙනුවෙන් පුද්ගලික ඉදිකිරීම ආයතනයකට රුපියල් මිලියන 9ක් සහ මිලියන 11.9ක් අධිකාරම් ලබා දීලා තියෙනවා. ඒ ශේෂය නිරවුල් ගැනීමට කටයුතු කරලා නැහැ. අදත් ඒක එහෙමයි. අදත් ඒවා කැකකත් කටයුතු කළ නැහැ. ඒ වගේම මම දැක්කා මොනරවිල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටර්ෆ් එකට ඒ වීදම් කරපු මුදලින් මිලියන 12.2ක් උපදු සමාලෝචිත වර්ෂයේ අවසාන දක්වාම නිරවුල් කළ නැහැ. ඒ වගේ මම තවත් දෙකක් දැක්කා. මට ලොකු එකක් ගැන කියන්න. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය අදන්න මිලියන 147යි. 147ක් වැය කරලා තියෙනවා. තව මේ ව්‍යාපෘතිය ඉදිකිරීම වැඩ සමාලෝචනය කරලා නැහැ. ඉවර කරලා නැහැ. ඉතින් මේක මම දන්නේ නැහැ. මුංගගේ කාලෙද කාගේ කාලෙද කියන එක මම දන්නේ නැහැ. ඉතින් කොහොම හරි කරලා මේ වගේ දෙපැත්තෙම මේ අපේ දේශපාලනයේ ගැවිච්ච තැනුත් තියෙනවා. මේකේ අරගුණ මේක සම්බන්ධයි. මොකද ක්‍රිකට් ක්‍රීඩාව ඒ වගේම අර පැත්තෙන් ඒගොල්ලන් පරිත්‍යාග කරලා
තියෙනවා. ඔබතුමා තව විනාඩි දෙකක් කරත්
තියෙනවා. ඒ නිසා මම කියන්නේ අපි ඔක්කොම එකහු වුණත් ඉහළ ආණ්ඩු කරන අය මේක හරියට හිතර ගත්තේ නැත. මොකද එකක් කියන්නම් මන්ත්‍රීතුමා, ඒට අනිද්දා ලබන අවුරුද්දේ ඡන්දයක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ලබන අවුරුද්දේ ඡන්දය තියෙනවා. මේ ඡන්දවල සල්ලි ඕන. කවුද මේවට සල්ලි දෙන්නේ? වහන්න ඔබතුමා කියන්නේ, ඔබතුමා දන්නවනේ කවුද මේකට සල්ලි දෙන්නේ. ඉතින් ඒක නිසා මේක ව්‍යාපාරයක්. මේ ආණ්ඩුවයි ක්‍රිකට් ක්ලබ් එකයි අනිත් ඕමන ආයතනයක්. මේකයිල ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරයෙන් බලන්න සල්ලි හොයන්නේ. සල්ලි හොයන්නේ ඊළඟට බලයට එන්න. ඉතින් ඒක නිසා මම කියනවා මේ රටේ මහ ජනතාවට මේ වගේ ඒවට රැවටෙන්න එපා. මේවා අපි අර මේක චේන් එකක්. මේකේ ඒගොල්ලන් විතරක් නෙවෙයි අපිත් වැඩිකාරියෝ. ඒක නිසා මේ චේන් එක ගලවන්න මේ එක්කෙනෙක්වත් ඉඩ දෙන්නේ නැහැ. මේ ඉන්නේ කිසිම දේශපාලඥයෙක්. හරි මේ දෙපැත්තෙම මේ චේන් එක ගලවන්න ඉඩ දුන්නේ නැහැ. මේ චේන් එක ගැලෙවුවොත් දේශපාලඥයත් ඉවරයි. ඔය ක්ලබ් කරන අයත් ඉවරයි. ඒක නිසා මේක කොන්ක්‍රීට් දාලා හොඳට කොන්ක්‍රීට් දාලා හොඳට යට කරලා තියෙන්නේ. ආයි මේක නම් කැඩෙන්නේ නැහැ. ඒකින්ද බොරුවට රැවටෙන්න බයි කියලා මම කියනවා.
ගෞරව මාතුමා
හැදලි කිරීමක් කරන්නට ඕන කර සභාපතිතුමනි, ගරු අපේ මිත්‍ර කුමාර මේ විල්ගම්මැතුමා කිව්වා මට අතීතයට බලපාන කොන්දේසියක් මේකට දාන්න බැරි වුණා කියලා. දූෂණ විරෝධී පනත පිළිබඳව එහෙම ගැටලුවක් නැහැ ගරු සභාපතිතුමනි. හේතුව අල්ලසෝ දූෂණ කොමිෂන් සභාව පනත යටතේ සිදු කරන ලද ඒකට ගැනෙන ඕනෑම වරදක් වර්තමාන පනත යටතේත් වරදක් විදිහට සැලකෙනවා. හැබැයි ඒ වැරදි වලට අමතරව අලුතෙන් හඳුන්වලා දීපු වරදක් සම්බන්ධව තමයි මේ පනත දිනේ සිට ක්‍රියාත්මක වෙන්නේ. අල්ලසෝ දූෂණය කියන එක මීට අවුරුදු 20කට ඇතුළත රටේ සාමාන්‍ය නීතිය තමයි අවුරුදු 20 සීමාව. අවුරුදු 20ක් ඇතුළත සිද්ධ වෙලා තියෙනවා නම් මේ පනත යටතේ නීතිමය පියවර ගන්න කිසිම ගැටලුවක් නැහැ. මීට පෙරත් මම සඳහන් කරා 109 වෙනි වගන්තිය දිලාන් පෙරගරු මන්ත්‍රීතුමා මතු කරපු වෙලාවේ ඒ වගන්තිය යටතේ පවා අවුරුදු 20ක කාලයක අතීතයකට මේ නීති ක්‍රියාත්මක වෙනවා.
සුදිගරු මාත්‍යමනි, මීළඟට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊට ප්‍රථම පෙහේෂා විතානගේ මන්ත්‍රීතුමා මූලාසනයට පැමිණෙනවා.
ගරු විපක්ෂනායකතුමා,
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අද කරුණු කාරණා ගණනාවක් සාකච්ඡාවට භාජනය වෙන අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට. විශේෂයෙන්ම පාසල් යුගයේ රාජකීය විද්‍යාලෙත් මිල්හිල් විද්‍යාලෙත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට වසර ගණනාවක් ක්‍රීඩා කරපු පුද්ගලයෙක් හැටියට පහුගිය කාලය පුරාවටම අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අත්පත් වී තිබෙන ඉරණම පිළිබඳව අපි දැඩි ලෙස කනගාටු වෙනවා. ඒ ඉතාමත්ම සෝචනීයයි. ඒ වගේම කේජ තනකයි. මහා ඛේදනීය තත්ත්වයක් ක්‍රිකට් ක්‍රීඩාව තුළ අද නිර්මාණය වෙලා තිබෙනවා. මොකද මේකට ප්‍රධානතම හේතුව මම හැම විටම ප්‍රකාශ කරපු අදහසක් තමයි, මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඉතාමත්ම ඉහළ දේශපාලනීකරණයක් තිබෙනවා. මේ දේශපාලනීකරණය දෙයාකාරයි. එක පැත්තකින් යනවා ආයතනික දේශපාලන, ඉන්ස්ටිටියුෂනල් පොලිටික්ස්. තවත් පැත්තකින් යනවා සම්ප්‍රදානුකූල දේශපාලන. මේ දෙකම එකට එකතු වෙලා දැන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ, මම කියනවා විශේෂයෙන්ම ආනා පුංචිහෙවා මැතිතුමාගේ කාලවකවානුවෙන් පස්සේ බොහෝ අවස්ථාවන් වලදී මේ දේශපාලනීකරණය, දේශපාලන ඇඟිලි ගැසීම, ක්‍රිකට් ආයතන ක්‍රියාත්මක වෙන්නේ තනි බල අධිකාරියක් හැටියට, කාලෙන් කාලෙට ව්‍යාපාරික මාෆියාවල් එකට එකතු වෙලා ඡන්ද ක්‍රමය සෙට් කරලා තට්ටුමාරු ක්‍රමයට තමන්ගේ බලපුළුවන්කාරකම් තුළ බලය ලබාගෙන මෙන්න මේ ආයතනික දේශපාලන, ඉන්ස්ටිටියුෂනල් පොලිටික්ස් සහ සම්ප්‍රදානුකූල දේශපාලන, ට්‍රෙඩිෂනල් පොලිටික්ස් නිසා ක්‍රිකට් ක්‍රීඩාව අද සම්පූර්ණයෙන්ම පහළ මට්ටමකට වැටී තිබෙන තත්ත්වයක් අපිට පේනවා. එනිසා අවිවාදයෙන්ම අපි කියන්නට ඕන, මේක වෙනසක් වෙන්නට ඕන. අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ග්‍රාමීය මට්ටමේ ඉඳලා ඈත පිට ගම්වල නගරවල ඒ හැම මට්ටමකම හැකියාව, දක්ෂතාවය, කුසලතාවය තිබෙන ඒ ක්‍රිකට් ක්‍රීඩකින්ට ඉහළට යන්නට ක්‍රමවේදයක් සකස් කරන්නට ඕන. අපේ රටේ කිසිම ක්‍රිකට් ස්ට්‍රක්චර් එකක් නැහැ. පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලා හරියාකාර වැඩපිළිවෙලක් නැහැ. දේශපාලන අතපෙවීම් නිසා අද ෆේවරටිසම් ක්‍රියාත්මක වෙනවා. විවිධ දේශපාලඥින්ගේ ඕනෑපාවට යම් යම් අවස්ථාවන් වලදී ඉතිහාසයේ ක්‍රිකට් ක්‍රීඩකින් තෝරා ගැනීමේ ක්‍රියාවලියක් සිදු වෙලා තිබෙනවා. මෙහෙම අපිට යන්නට බෑ. මේකේ බරපතල වෙනසක් වෙන්නට ඕන. ඒ වෙනස ඇති කිරීමේ ක්‍රියාදාමය ගැන සාකච්ඡා කරනකොට මම විශ්වාස කරනවා අපිට වැදගත් වෙනවා ලෝකේ සාර්ථක ක්‍රිකට් පරිපාලනය, ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රියාත්මක කරන රටවල් පිළිබඳව අපි හොඳ අධ්‍යයනයක් කරන්නට ඕන. කවුද රෝල් මොඩල්ස්ලා? මොන රටවල් වලද ක්‍රිකට් පරිපාලනය දේශපාලන අතපෙවීම් වලින් තොරව ක්‍රියාත්මක වෙන්නේ? විවිධ මහා පරිමාණයේ ව්‍යාපාරික අවශ්‍යතාවය මත මේ ක්‍රිකට් ක්‍රීඩාවේ බලය අතට ගන්නවා වෙනුවට කොහොමද විනිවිද භාවයෙන් යුක්තව මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රිකට් ක්‍රීඩාව ගැන සාකච්ඡා කරන මේ මොහොතේ අපි මතක් කරන්නට ඕන දිවංගත ගාමිණී දිසානායක මැතිතුමා. එතුමා දරපු දැවැන්ත උත්සාහයක් තුළ අපේ රටට ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබුණා. ඒ වගේම ඒ ක්‍රියාවලියේ කවුරුත් සඳහන් නොකරන චරිතයකුත් හිටියා. ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිය ලබා දුන්නා. ඒ තමයි දිවංගත ආර් රාජමහේන්ද්‍රන් මැතිතුමා. සිරස නාලිකාවේ හිටපු හිමිකරු අයිතිකරු සහ මහරජා සංවිධානයේ හිටපු අයිතිකරු. ඒ අය ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කරේ මුදල් හම්බ කරන්න නෙවෙයි. කවදාවත් ඒ අය ක්‍රිකට් ක්‍රීඩාවට අයිති මුදල් වලින් සුඛ විහරණේ පැතුවේ. අතේ තිබුණු තුට්ටු දෙකත් සල්ලි ටිකත් ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දුන්නා. ක්‍රීඩකයන්ව ස්පොන්සර් කරා. ආර්ථික මූල්‍ය ශක්තිය ලබා දුන්නා. ඒ වගේම අපි පිළිගන්නවා ආනා පුංචිහෙව මැතිතුමාගේ ඒ කාලවකවානුව මම හඳුන්වනවා ස්වර්ණමය යුගයේ හැටියට. දැන් ඇවිල්ලා මේ සභාවේ බණ දේශනා කරන ආනා පුංචිහෙව ගැන ආනා පුංචිහෙවව පරද්දන්න කටයුතු කරෙත් මේ මැති සභේ ඉන්න නියෝජිතයෝ කීප දෙනෙක්. මොන බොරු ටොම් පච කතා නෙමෙයි කියන්නේ. දිව දෙකේ නෙමෙයි දිව හතේ කතා කියන්නේ. ආනා පුංචිහෙවට ඔය ක්ලබ්ස් වල බලය ඔය වෙන වෙන බලයන් තිබුණ නැහැ. නමුත් ඔහුට තිබුණා වෘත්තීය වේදීත්වයක්. He was a professional. ඉතාමත්ම වෘත්තීය වේදී ආකාරයට ප්‍රොෆෙෂනල් ආකාරයට මේ දේ කරා. හැබැයි එදයින් පස්සේ ගජ මිතුරු ධනවාදී ව්‍යාපාර කල්ලි තට්ටුමාරු ක්‍රමයට මේ ක්‍රිකට් ක්‍රීඩාව තමන්ගේ පුද්ගලික බූදලයේ බවට පත් කරන්නට කටයුතු කිරීම තමයි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය. ඒ නිසා වහාම ලෝකේ ක්‍රිකට් පරිපාලනය වඩාත් ප්‍රශස්තව ප්‍රබුද්ධව ක්‍රියාත්මක වෙන රටවල් පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්නට ඕන. ඒ වගේම ක්‍රිකට් ඩෙවලොප්මන්ට් ක්‍රිකට් සංවර්ධනය පාසල් මට්ටමේ ඉඳලා පමණක් නෙවෙයි ඊට පහළ මට්ටමේ ඉඳලා වුණත් පොඩි කාලේ වුණත් කුඩා කාලේ ඉඳලා වුණත් ඒ දුවා දරුවන්ට ඒ නිපුණතාවයේ කුසලතාවයේ ලබා දෙන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා විශේෂයෙන්ම අපිට අහන්නට ලැබෙනකොට මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ ශක්තිය තුළින් ඒ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාකාරීත්වය තුළින් උපයාගත්තු මිලියන ගණන් බිලියන ගණන් මුදල් අයථා ක්‍රියාදාමයන් වලට වියදම් කොට මේ ගමේ ක්‍රිකට් ක්‍රීඩකින්ට මේ පිපෙන මල් වලට වෙන් කෙරෙන්න තියෙන සල්ලි නේද? ඒ අරමුදල් බිමට ශේෂ්ත්‍රයට පහලටම යනවා වෙනුවට මෙය අගනුවර කේන්ද්‍රකරගත් බලාධිකාරියක් තුළින් තමන්ගේ පුද්ගලික සුඛ විහරණය උදෙසා සාත්තු සප්පායම් කර ගැනීම සඳහා ඒ උපයෝගී කර ගැනීම බොහොම ඛේදනීය තත්ත්වයක්, කනගාටුදායක තත්ත්වයක්. මට මතක් වෙනවා අපි සක්වල බස් රථ වැඩසටහන්, තොරතුරු තාක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට යනකොට ඒ පාසල්වල දූ දරුවන්ගේ ලොකු ආසාවක් තිබෙනවා මේ ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත්ම හොඳින් හදාරලා ඉදිරියට යන්න. සමහර පාසල්වල ඒ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ගුරුවරු නැහැ. දෙමව්පියෝ එකතු වෙලා තමයි ඒ ගුරුවරුන්ගේ වේතනයේ දීමනාව ලබා දෙන්නේ. නෙට්ස් නැහැ. එයට අවශ්‍ය මැටින් එක නැහැ පිච්චකට. ක්‍රීඩාංගන නැහැ. මදක් හිතලා බලන්න මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අපේ රට උපයන මේ මහා ධනස්කන්ධය පිළිවෙලකට ක්‍රමානුකූලව රටේ පාසල් පද්ධතිය රටේ තවත් ක්‍රිකට් කේන්ද්‍රීය ව්‍යුහයන් හරහා ඒ වියපැහැදම් කරලා ඒ අවශ්‍ය පහසුකම් ඒ අවශ්‍ය මඟ පෙන්වීම ඒ අවශ්‍ය මැදිහත් වීම ක්‍රියාත්මක වුණා නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මෙහිට වැඩිය ඉහළ මට්ටමකට එනවා. ඒ නිසා අපි බොහොම අවංකව විශ්වාස කරනවා බරපතල පැහැදිලි වෙනසක් සිදු වෙන්නට ඕන. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. අලුත් ව්‍යවස්ථාවක් තුළ අලුත් නීති පද්ධතියක් තුළ මේ රටේ විධිමත් ක්‍රිකට් පරිපාලනයක් ක්‍රියාත්මක වෙන්නට ඕන. පළවෙනි කාරණය තමයි නිර්දේශපාලනීකරණය. එක පැත්තකින් දේශපාලන ඇඟිලි ගැසීම් නතර කිරීමත් තවත් පැත්තකින් ආයතනික සහ ඔය බලවත් ව්‍යාපාර පවුල්වල මැදිහත් වීම නතර කිරීම. අනෙක් පැත්තෙන් අලුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ සඳහා අලුත් නීති රීති අවශ්‍යයි. තමන්ට ජනාධිපතිකමේ ඉන්න ඕනකොට ඕන තරම් පාර්ලිමේන්තු ස්වෛරීත්වය ගැන කය ගහන පාර්ලිමේන්තු ඇතුළට ඇවිල්ලා අධිකරණයට බලපෑම් කරන වරප්‍රසාද ප්‍රශ්නය කියලා. හැබැයි මේ රටේ ගම්බද නගරබද ජනතාවගේ ඒ තරුණ තරුණියන්ට ඒ අයට ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දී තිබෙන ඉඩකඩ අහිමි වෙනකොට එතකොට මොකද වෙන්නේ? මේ බලපුළුවන් කාරින්ට මේ ධනවත් පවුල්වල ධන කුවේරින්ට දේශපාලඥයෝ යටත් වෙනවා. අපි වහාම මේ නිවට කමින් මිදෙන්නට ඕන. අපි අලුත් අනපනත් මේ සභාව තුළ ගේන්නට ඕන. ඒ අලුත් අනපනත් තුළ ක්‍රිකට් පිළිබඳව අලුත් ව්‍යුහයක් අලුත් ක්‍රමවේදයක් නිර්දේශපාලනීකරණයක් විනිවිද භාවයක් වෘත්තියත්වයට මුල්තැනක් ලබා දීලා මේ ක්‍රිකට් පරිපාලන වැඩපිළිවෙල ප්‍රොෆෙෂනල්ස්ලට බාර දෙන්නට ඕන. ඒක තමයි කළ හැකි එකම විසඳුම. ලෝකයේ අනිකුත් රටවල් වල බොහොම පැහැදිලි වැඩසටහන් තිබෙනවා. එංගලන්තේ දිහා බැලුවොත් ස්කූල් ක්‍රිකට් තියෙනවා, ක්ලබ් ක්‍රිකට් තියෙනවා, කවුන්ටි ක්‍රිකට් තියෙනවා, ඊළඟට නැෂනල් ටීම් එක ටෙස්ට් ක්‍රිකට්. ඔස්ට්‍රේලියාව දිහා බැලුවොත් ඒ විවිධ ප්‍රදේශවල බිම් මට්ටමේ ඉඳලා ශක්තිමත් ස්ට්‍රක්චර් එකක් තිබෙනවා, ශක්තිමත් ව්‍යූහයක් තිබෙනවා. අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ එකම දෙයකට විතරයි ව්‍යූහය තියෙන්නේ, ධන බලයටයි, බලපුළුවන්කාරකම් බලයටයි, ව්‍යාපාරික බලයටයි, ගජමිතුරන්ටයි, ගජමිතුරු හිතවතුන්ටයි, ගජමිතුරු ධනවාදීන්ටයි. ඔක්කොටම එක්තහ වෙලා මේ ක්‍රිකට් කියන මැණික් ඉල්ලම මැණික් ඉල්ලමේ සදාකාලික සින්නක්කර අයිතිකරුවන් බවට පත්වීමේ ඒ ක්‍රමවේදය විතරයි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ අද නම් තියෙන්නේ. මේක වහා වෙනස් කරන්නට ඕන. දැවැන්ත ප්‍රතිසංස්කරණයකට අපි යන්නට ඕන. කිසිම පුද්ගලෙක් ඉලක්ක කරගෙන මම මේ කතන්දර කියන්නේ නැහැ. මොකද ඇත්ත වශයෙන්ම මූලාසනාරූඪ සභාපතිතුමා, මන්ත්‍රීතුමා, ඔබතුමා තමයි මේ සභාව කල්තබීමේ යෝජනාව ගෙනාවේ. අපිත් මේ සක්වල වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනකොට අනේ දරුවෝ දුවගෙන ඇවිල්ලා අපෙන් ඉල්ලීම් කරනවා. අපිට මැටිං එක නැහැ, අපිට ක්‍රිකට් බඩු නැහැ. එහෙම කියනකොට අපි ක්‍රිකට් බෝඩ් එකට ඒවා කියනවා. ඒ වගේම අපි කියපු අවස්ථාවල ක්‍රිකට් බෝඩ් එකෙන් උදව් කරලක් තියෙනවා. නැහැ කියන්නේ නැහැ. හැබැයි ඒක නෙවෙයි ක්‍රිකට් සංවර්ධනය කියන්නේ. මේ දේශපාලඥයෝ පාසලකට ගිහිල්ලා දරුවෝ දුවගෙන එනකොට ඒ අඩුපාඩුව සකස් කිරීම පමණක් නෙවෙයි මේ රටේ ක්‍රිකට් සංවර්ධනය කියන්නේ. ඒ ඊට වඩා මනා සංවිධායකත්වයකින් යුත් වැඩපිළිවෙලක් අවශ්‍යයි, ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒක අපේ රටේ නැහැ. ඒක මහා ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා අපි මේ අවස්ථාවේ නව ප්‍රවේශයකට යන්නට ඕන. මම කියනවා ක්‍රීඩා ඇමතිතුමාට කොන්ද කෙලින් තියාගෙන ජනාධිපතිවරයා ඇතුළු අගමැතිවරයා ඇතුළු කැබිනට් එකේ කිසිම කෙනෙකුටත් යටත් වෙන්නේ නැතුව කසේරුකාව හොඳට ශක්තිමත් කරගෙන මේ රටට අවශ්‍ය අලුත් අනපනත් ගෙනෙන්න විපක්ෂයේ අපි ඒ ප්‍රගතිශීලී සාධනීය අලුත් අනපනත් හරහා නිර්දේශ පාලනීකරණයට ලක්වුණු විනීත භාවයක් තිබෙන ක්‍රිකට් තුල ප්‍රොෆෙෂනල් මැනේජ්මන්ට් එක ප්‍රොෆෙෂනල් කළමනාකාරීත්වයක් ක්‍රියාත්මක කරන ඒ වැදගත් යෝජනාවලට සහයෝගයේ ශක්තිය ලබා දෙන්නට අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරමින් ඔය එක එක හේතු දක්වන්න එපා. අර ටුවර්නමන්ට් එක තියෙනවා, මේ ටුවර්නමන්ට් එක තියෙනවා, ඒවයින් පස්සේ අපි මේවට ප්‍රවේශ වෙමු. ඒවා බොරු කතා. ලෝකේ බලන්න අනිකුත් රටවල් වල ඒ తాවකාලික විසඳුම් වලට ගිහිල්ලා තිබෙනවා. ඒකට යන්නට මැලි වෙන්නට අවශ්‍ය නැහැ. අපි ඉල්ලීමක් කරනවා මේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඒ සියලුම පාර්ශ්ව එක්ක සාකච්ඡා කරලා අලුත් ප්‍රශස්ත විසඳුමකට යමු. ඉන්න පරිපාලනය, පරිපාලනයේ හිටපු අය, මේ හැමෝම එකතු කරගෙන, ඒ වගේම විශේෂයෙන්ම මේ රටට විශිෂ්ට සේවාවක් කරපු අපේ ක්‍රිකට් ක්‍රීඩකින්ට, ඒ ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්ලටත්, ඒ අයගේ හඬටත් හොඳ ඉඩක් දෙන්නට ඕන, හොඳ අවකාශයක් දෙන්නට ඕන. මොකද මේ පරිපාලනේ ඉන්න අය නෙමෙයි ග්‍රවුන්ඩ් එකේ ගිහිලා ක්‍රීඩා කරන්නේ. මං ආදරෙන් මතක් කරනවා තමුන්නාංශගේ සහෝදරයා අපේ අර්ජුන රණතුංග මැතිතුමා කීර්තිමත් නායකත්වයක් ලබා දීලා අපේ රටට වර්ල්ඩ් කප් එක දීලා ගත්තා. බලන්න කොයි තරම් විශිෂ්ට ක්‍රියාවක්ද. අපි ඒක ප්‍රශංසාවට ලක් කරනවා. ඒගොල්ලෝ අපි ප්‍රාර්ථනා කරනවා අපි මේ යෝජනා කරන අලුත් වැඩපිළිවෙල තුල, අලුත් ව්‍යවස්ථාව තුල, අලුත් ගමන තුල මේ බලපුළුවන් කාරකම් වලින් හෙදි මේ එක පුද්ගලින් කොට්ටාසයකගේ ඒකාධිකාරියට ලක්වුණු වැඩපිළිවෙලට නොයන්නේ නැතුව අපි යන්නේ නැතුව විනිවිද භාවෙන් යුක්ත වූ විශිෂ්ට වැඩපිළිවෙලට ප්‍රවේශවන්නට සියලු දෙනාටම ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.
ස්තුතියි ගරු විපක්ෂ නායකතුමනි. මෙලට ගරු ඩිලන් පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු මුරසරණ මන්ත්‍රීතුමනි, මම මුලින්ම කියන්නට ඕනේ ක්‍රීඩාවට සම්බන්ධ වෙලා අවුරුදු ගාණක් ඉන්න කෙනෙක් හැටියට මම නම් මේ විවාදයට සම්බන්ධ වෙන්නේ සම්මිශීලට කඩ යන්නවත්, රේනුසිල්වට කඩ යන්නවත්, හිටපු සභාපතිවරයෙක්ට කඩ යන්නවත්, හිටපු ක්‍රිකට් නායකයෙක්ට කඩ යන්නවත්, රොෂාන් රණසිංහට කඩ යන්නවත් නෙවෙයි. මම විතර ඔබතුමා මේ යෝජනාව ගෙනාවෙත් එහෙම කාටවත් කඩ යන බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කියලා. ඒ නිසා මුලින්ම කියන්න ඕන කාරණේ තමයි අපිට මේ සභාව තුළ ගිරිය පුප්පගෙන එළි වෙනකන් කෑ ගහන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ රටේ ක්‍රිකට් කියලා කියන්නේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ක්‍රීඩාවක් නෙමෙයි ආගම. අර මතකයි මම වොලිබෝල් සම්මේලනේ සභාපතිතුමා හැටියට මම ලෝක වොලිබෝල් සම්මේලනයේට ගියාම එක්තරා අවුරුද්දක ලෝක වොලිබෝල් සම්මේලනයේ සභාපති වුණේ බ්‍රසීලයේ මහත්තෙක්. එතුමා කිව්වා බ්‍රසීලයේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියලා. මන් නැගිටලා කිව්වා වෙන්න බෑනේ පාපන්දු කියලා. එයා මට කිව්වා නෝ, soccer is our religion, volleyball is our national sport කියලා. ඒ වගේම තමයි ලංකාවේ අද volleyball is our national sport for most people, cricket is the religion. එහෙනම් මේ ක්‍රිකට් කියන්නේ අපේ ආගම වගේ සමහර අය. ඒ නිසා interim committee දාන්න බෙරිහන් දෙන්න. හැබැයි interim committee දානකොට ICC එකෙන් තහනමකුත් උඩ එන්න පුළුවන් කියන එක දැනගෙන ප්‍රසන්න රන්දුක මැතිතුමාණන් හොඳට මේ ක්‍රීඩාව ගැන දන්නවා. මටත් වඩා බෝඩ් ඔෆ් කන්ට්‍රෝල් එක ක්‍රිකට් ඒ වැඩපිළිවෙල පිළිබඳව FIFA එක ෆුට්බෝල් තහනම් කරා. ඇයි තහනම් කරේ? ගිය සැප්තැම්බර් මාසේ ක්‍රීඩා මැතිතුමා මේ ගිය සුමානගත ක්‍රියාමාර්ග ගත්තා නම් එහෙනම් FIFA එක තහනම් කරන්නෙත් නැහැ, ශ්‍රී රංග හිරයන්ෙත් නැහැ. ඒ නිසා අපි අලුත් අනපනත් ගේමු කරු අධිකරණ මැතිතුමනි, ඒ ගේන අනපනත් අර හකීම් මහත්තයා කියපු විදිහට ගේනලා හරියන්නේ නැහැ. මොකද ඒ අනපනත් ගේනවා නම් ගේමු, හැබැයි ICC එකත් එක්කත් පූර්ව සාකච්ඡාවකින් පසු. මොකද හේතුව එහෙම නැත්නම් ක්‍රිකට් බෑන් වුණොත් විපක්ෂ නායකතුමා දැන් කිව්වා අර ටුනමන්ට් මේ ටුනමන්ට් බලපන්න බලන්න ඕනේ. මේ ඒෂියා කප් ටුනමන්ට් එක දැන් යන්නේ මේ. ඒක වර්ල්ඩ් කප් එක යනවා. අපිට ඒෂියා කප් ගහන්න බැරි වුණොත් බෑ නුනොත් වර්ල්ඩ් කප් ගහන්න බැරි වුණොත් බෑ නුනොත් එතකොට දැන් ඔය බෙරියක උප්පර කෑ ගන්න කට්ටිය වන්නේ නෙවෙයි කෑ ගහන්නේ. ක්‍රිකට් බෝඩ් එකේ වැරදි තියෙනවා නම් අනිවාර්යයෙන්ම වැරදකම් දඬුවම් කරන්නට ඕනේ. හොඳ උදාහරණය හිරු නාලිකාවට ක්‍රිකට් ආවරණය තහනම් කරපු එක උද්දච්ච අසාධාරණ තීන්දුවක් සමිශිල් මහත්තයා ගත්තා. ඒ නිසා ඔහු වහාම ඒ සම්බන්ධයෙන් ඒ හිරු නාලිකාවට කනගාටු ප්‍රකාශ කරන්නට ඕනේ. අනිත් පැත්තෙන් සියලුම ක්‍රිකට් වල තියෙන සියලුම කුණු ටික සම්මිසිල්ලගේ ගිරුමට බර කරන්නත් හොඳ නැහැ. මොකද අවුරුදු ගානක කුණු මේන්නේ. දැන් 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 අපි රේයිනින් ඒෂියා කප් චැම්පියන්ස්. ඒෂියා කප් අපි තමයි දැන් චැම්පියන්ස්ලා. අපි ඒෂියා කප් එක දින්නම කවුරුත් ක්‍රිකට් බෝඩ් එකට හොඳ කියන්නේ නැහැ. දැන් පරදිනකොට දානවා එහාට එහාට බර කරනවා කුණු ටික. අපි වර්ල්ඩ් ටෙස්ට් රෑන්කින්ග්ස් වල දැන් 4th. ඒතර කවුරුත් හොඳ කියන්නේ නැහැ. 2022 විගණන වාර්තාව අනුව අවුරුදු ගානකට පස්සේ යාන්තම් ක්‍රිකට් බෝඩ් එක විගණක වාර්තාව අනුව විගණකයන්ට පිළිගන්න පුළුවන් විගණක ඉදිරිපත් කළා තියෙනවා. ඒක කියලා මේ අවුරුද්දේ හොරගම් කළා දෙනවා නම් මම දෙනවා කරන්න ඕනේ. දැන් මේ ක්‍රිකට් මේ 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 ඔඩිට් ක්වෙරීස් වලට උත්තර දීලා තියෙනවා. ඒවා පිළිගත්තේ නැත්නම් වහාම කෝප් එකේ හරහා ඇක්ෂන් ගන්න පුළුවන්. මෙතන ඉන්නවා කෝප් එකේ සභාපතිතුමා ඔබතුමාලා අපි ඒ දවස්වල ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුව ඇමතිවරුන්ට කෑ ගහලා ඔබතුමාට යන්නත් උනා විරුද්ධ පක්ෂ. ඔබතුමා දන්නවා. ඒ නිසා ඔබතුමා මේක ගෙනාවේ හේෂ මන්තුමා ඉතාම හොඳ චේතනාවකින්. හැබැයි මේ චේතනාවෙන් හොඳ චේතනාවෙන් ගෙනාවේ එක බූමරැංග වුණොත් බැක්ෆයර් වුණොත් ඉන්ටරිම් කැමිට දාන්න හදිස්සි වෙලා ක්‍රීඩා මිතුමා ICC එකෙන් අපිව තහනම් කරන්න තියෙනවා. එතකොට තත්ත්වෙ මීට වඩා බරපතල වෙන නිසා අලුත් ක්‍රීඩා පනත් ගේමු. අධිකාරමතුමා කිව්වා ඊළඟ සුමානෙම ගේන්න කියලා. ඒ ගේන්න පෙර FIFA එක, ඒ කියන්නේ ක්‍රිකට් වල විතරක් ගේන්න බෑ නමතුමා. සමස්ත ක්‍රීඩාවටම ගේන්න එපයි. FIFA එකදක සාකච්ඡා කළා වගේ ICC එකත්ක සාකච්ඡා කරලා වෙනත් විශේෂම NOC එකත් එක්ක NOC එක හරහා ඉන්ටර්නැෂනල් ඔලිම්පික් කමිටියට සාකච්ඡා කරලා ඒ පනත් ගේමු. එතකොට තමයි මේ නවතිලක තියන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි දන්න ඕ මේ ක්‍රිකට් සම්බන්ධ කතා කරලා මේ ගොඩාක් මන්ත්‍රීවරු කිව්වා මේ අනේ මේ ක්ලබ් 10 විතරයි ඡන්දේ තියෙන්නේ කියලා. දැන් මොකද මේ ඉන්නේ? ක්‍රිකට් එක්තරා ප්‍රභු පැලැන්තිකර පමණයි අයිති. ඒ හින්දා ඈත පිට බදුල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අයට මේක අයිතියක් නැහැ. මුලොන්නරට අයිතියක් නැහැ. කෑගල්ට අයිතියක් නැහැ. අනුරාධපුර අයිතියක් නැහැ. කොළඹ වටේ ක්‍රිකට් ගහන ටිකයි කැන්ඩි ක්ලබ් එකයි ගෝල් ක්ලබ් එකයි පත් කරගමු. නෑ නෑ. ඒ පළාත්වල අයට ක්‍රිකට් ගහන ඉඩ තියෙනට ඕන. නෑ බදුල ගත්තොත් බදුල්ලේ අපිට ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගේ ඉන්නකම් ලැබුණේ නිශාන්ත රණතුංග මහත්තයාට මේ සිද්ධ වෙයි. අපේ පිළිගන්නට ඕනේ. එතුමා තමයි අපිට ලැබලා දුන්නේ. ක්‍රීඩා අමාත්‍යංශයෙන් නෙමෙයි. ඊළඟට ක්‍රිකට් පැවිලියන් එක අපිට දුන්නේ ත්‍රිලංග සහ මොහන් ශිල මැතිතුමාගේ සමයේ. දැන් අපිට අලුත් ක්‍රීඩාංගණය නවීකරණය කළා. තවත් අලුත් ක්‍රීඩාසල් සල්ලි පාස් කරලා තියෙන්නේ සම්මිශිල සහ මොහන්ගේ සමයේ. අපිට ක්‍රිකට් වල උදව් කරලා තියෙන්නේ ක්‍රිකට් බෝඩ් එක. අපි විවිධ කාලවල ඒ නිසා අපිට මේ මගේ ළඟ ඉන්න ක්‍රීඩාමතිතුමා තමයි ක්‍රීඩා අමතිවරයෙක් හැටියට අපිට හාලියල ක්‍රීඩාංගණය උදව් කරේ. මහින්දානන්ද අවුත්තුමගේ මැතිතුමා සොකර් සහ ඇත්ලටික් ක්‍රීඩා එක උදව් කරා.
බුද්ධවර්තා විනාඩියක් කාලේ
මම මගේ පෞද්ගලික සල්ලි වලින් තමයි මුලින්ම බදුල්ලේ සොකර් ක්‍රීඩාංගණය මේ රැඩ්ඩිට් දැම්මේ. ඉන්ඩෝ බැඩ්මින්ටන් ස්ටේඩියම් එකේදී මගේ පෞද්ගලික සල්ලි වලින් අපි වොලිබෝල් සම්මේලනයේ ඉන්න කාලේ සත භාගයක් සල්ලි හොරකම් කරේ නැහැ. රජී රන්තුන් ඇමතුමා දා හිටනන් කියයි මේ ක්‍රිකට් වගේ නෙමෙයි වොලිබෝල් සම්මේලනයේ වැඩ කරන එක කිසේවක ඉන්නේ. පඩිය 10000යි. අක්කොරකට වොලන්ටියර්. ඒ නිසා මේ ක්‍රීඩාව නංවන්න ඕන නම් ක්‍රීඩාවේ දූෂණය වළක්වන්න ඕන නම් ඒකට අපි අවතීර්ණ වෙමු. හැබැයි මොනවාට වඩා හදිස්සි වෙලා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන මට්ටමට යන්න එපා කියන කාරණා මම කියන්නෙම නාමල් රාජපක්ෂ මහත්තයා මතක් කරන්න ඕන. මොකද එතුමා නැත්නම් කවුද LPL එන්නේ? LPL එක ආවේ එතුමාගේ කාලේ. නැත්නම් ගේන්න බෑ. ඒ අපි හොඳ කීපවට හොඳ කීපවට හොඳ වෙයි කියලා කියන්න ඕනේ. ඒ නිසා ඔබතුමා මේ යෝජනාව ගෙනාවේ ක්‍රීඩාවේ සහ ක්‍රිකට් වල තියෙන දූෂණ වංචා වළක්වන්නට. හැබැයි මේ හරහා අපි ඕනට වඩා හදිස්සි වුණොත් ක්‍රිකට් ක්‍රීඩාවත් ෆුට්බෝල් වගේ තහනම් වෙන එකට ඉඩ ප්‍රස්තාව තියෙනවා. ඒ නිසා ගේනානපනත් ICC කියලා එකකුත් තියෙනවා කියලා දැනගෙන, ෆුට්බෝල් සම්බන්ධන FIFA එකකුත් තියෙනවා දැනගෙන, වොලිබෝල් සම්බන්ධ FIVB එකකුත් තියෙනවා දැනගෙන, ජාත්‍යන්තර මට්ටමේ ඒ තියෙනා වූ සංගම් වල IOC එක, ඉන්දියානු ඔලිම්පික් කමිටුව එක, එකෙන් අහන්න දෙමු උත්තර දෙන්න බෑ NOC එකට. ඒවා අපිව දැනගෙන කටයුතු කරමු. එහෙම නැත්නම් ෆුට්බෝල් වලට වැඩි වැචා ක්‍රිකට් වලට වැඩි දෙයක් තියෙනවා. ෆුට්බෝල් වගේ නෙවෙයි ක්‍රිකට් කියන්නේ අපේ ආගම. ක්‍රිකට් කියලා තහනම් වුණොත් ප්‍රබල දිලාවත් ඊළඟට 225 හොරු කියලා මිනිස්සු කියන කට්ටියම තමයි අපේ ගෙවල් වටලන්නේ. ඊළඟට 225 හොරු කියාගෙන නෙවෙයි තොපි ක්‍රිකට් වලටත් කෙරියා කියලා තමයි වටන්නේ. ඒ නිසා මේ මේක කල්ලි එකතු වෙලා ක්‍රීඩාව අරගෙන යන අයින් කරන්න ඕන නම් අපි එකතු වෙලා වැඩ කරමු. අවසානයේ මම කියන්න කැමතියි මෙතන මේ මතයක් ගෙනාව හැම කෙනාම මේ දේශපාලනය සහ ක්‍රීඩාව පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන්නේ ඉතිහාසගත අවස්ථා දෙකයි. වර්ල්ඩ් කප් එක දින්නේ ආනා පුංචිය මැතිතුමා සභාපති කාලේ, එතුමා ක්‍රිකට් ගහලා නැහැ ලංකාව. අපේ රටේ ටෙස්ට් ක්‍රීඩාවේ ක්‍රිකට් ස්ටේසාවේ ගාමිසා නායකව සභාපති කාලේ එතුමා ක්‍රිකට් ගහලා නැහැ. ඒ හින්දා ක්‍රිකට් ක්‍රීඩා කරන අයටම පරිපාලනය කරන්න පුළුවන් නීතියක් නැහැ. ඒක හොඳම උදාහරණය තමයි ගාමිසා නායක සහ ආනා පුංචියව. ඒ නිසා අනේ ඉතිහාසයත් මතක් කරමින් මේ ඔබතුමා ඊටම සද්භාවයෙන් ගෙන මේ යෝජනාව නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න නම් හදිස්සි නොවී අපේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ තහනම් වෙන්නේ නැති ආකාරයට ඒ අවශ්‍ය අනබනත් අලුතෙන් ගේම කියලා මම යෝජනා කරන බව
ස්තුතියි. ස්තුතියි ගර්මන්තුමා. මට ගරු ප්‍රසන්න රණතුංග ඇමතුමා, ගරු මයන්ත දිසානායක මන්තුමා,
අපේ දිලාම් පෙරේරා ඇමතුමාට මතක් කරනවා මේ ඒ කාලේ නීතිය තිබ්බේ ඉස්කෝල මට්ටමේ ක්‍රිකට් ගැහුවා නම් පුළුවන් ඒ සභාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වෙන්න. මගේ පියා ට්‍රිනිටි කොලෙජ් එකේ ක්‍රිකට් ගැහුවා. ඒක මතක් කරගන්න.
ඉසුදී ගරු ප්‍රසන්න රණතුංග ඇමතුමා, ඔබතුමාට විනාඩි.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අර වේශා විතාරණ ඔබතුමා විසින් ගෙනාපු මේ යෝජනාව පිළිබඳව අදහස් කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පෞලික කෙනෙක් හැටියට මගේ පවුලේ 6 දෙනාගෙන් 4 දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩා ජාතික මට්ටමින් නියෝජනය කරා. මම ගම්පාදිසි ක්‍රිකට් සංගමේ සභාපතිවරයා හැටියට කටයුතු කරා. ක්‍රිකට් පාලක මණ්ඩලය නියෝජනය කරා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපසභාපතිවරයෙක් හැටියට කටයුතු කරා. ක්‍රිකට් වලටත් ක්‍රිකට් පාලනයටත් පරිපාලනයටත් දෙකටම සම්බන්ධ වෙච්ච කෙනෙක්. මම මගේ මේ කතාව කරන්නේ කාටවත් මඩ ගහන්නවත් කාවවත් විවේචනයක් කරන්න නෙමෙයි. මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් හැටියට අද මේ ක්‍රිකට් ක්‍රීඩාව පත් වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අපි හැමෝගෙම කනගාටුවක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එකක්, ක්‍රිකට් පරිපාලනය කියන්නේ තව එකක්. දිලා නැමැතුමා කිව්ව කාරණාවට මම එකගයි. ක්‍රිකට් පරිපාලනයට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය යුතු නැහැ. මම මේ අවස්ථාවේදී ගාමිණී සනායක හිටපු අමාත්‍යතුමා මං කවුරේ මතක් කරන්නේ වෙන මොකක් හත්ින් දැනෙමේ මම මට මතකයි. අර්ජුන රන්තු කැමැතුමා එතුමයි මායි දේශපාලන මතවාදී කියත් මා ක්‍රිකට් ගැන කියපු අනාවැකි අද හරි ගිහින් තියෙනවා. ක්‍රිකට් වලට වෙන්නේ යන දේ ගැන කිව්වා, ඒ වගේම වෙලා තියෙනවා. එතුමාගේ දේශපාලන ගැන මම කතා කරන්නේ නැහැ. හැබැයි ක්‍රිකට් ක්‍රීඩාව මම අදත් විශ්වාස කරනවා එතුමාට තියෙන අත්දැකීම වෙන කාටවත් නැහැ. මට මතකයි එතුමා ක්‍රිකට් ගහන ආරම්භ කරන කාලේ ගාමිණීසානායක කැමතිතුමා තමයි ක්‍රිකට් වලට සම්බන්ධව කටයුතු කරේ. අපි පක්ෂ දෙකක හිටියේ. මගේ තාත්තා එක පැත්තක, ගාමිණීසානායක මත එක පැත්තක. හැබැයි කවදාවත් ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන මැදිහත් වෙන්න දුන්නේ නැහැ. සමහර අය උත්සාහ කරයි වකවානුවේදී. මගේ අර්ජුන රත්නග මන්ත්‍රීතුමා පළවෙනි ක්‍රිකට් තරගාවලිය, ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පාරම් කරනකොට දෙන්නෙක් අතර තරගයක් තියෙද්දි හැමෝම හිතුවා අර්ජුන රත්නග ක්‍රිකට් ක්‍රීඩකයාට ඒ අවස්ථාව නැති වෙයි කියලා. හැබැයි කෙටින් නොමයිත දිසානායක මැතිතුමා එදා ගාමිණී දිසානායක මැතිතුමා මැදිහත් වෙලා ඒ අවසාන තේරීමට අර්ජුන රන්තුංග මැතිතුමාට ඒ අවස්ථාව ලැබුණා. එතුමා ක්‍රිකට් මං හිතන්නේ අර්ධ ශතකයකට වාර්තා කරා. ඒ ක්‍රිකට් ක්‍රීඩාව තිබ්බ ගැන එතුමාලත් තිබ්බදී මට මතකයි ඒ කාලේ ක්‍රිකට් ගහනකොට ගාමිණී දිසානායක මහත්තයා දෙන්නේ නෙස්ටමෝල් ටීම් එක විතරයි ක්‍රීඩකයෙකුට. සල්ලි තිබුණ නැහැ ඒ කාලේ. ඉතින් අර්ජුන අයියා ගෙදර ආවම එයා තනියම බොන්නේ, අපි 6 දෙනාත් එක්කම බෙදාගෙන බොනවා. ඉතින් අම්මලා කියනවා නෑ ඔයාට නෙහුණි අයිය, ඔයා මේක ගන්න කියනකොට අයිය අපි නෑ නෑ මලීලාට දෙන්න කියලා තමයි බෙදා. ඒ වගේ පෞලික ඒ දිසා මම ක්‍රිකට් ක්‍රීඩාවට අපිට පොඩි ලොකු සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා මට මතකයි ක්‍රිකට් ක්‍රීඩක අර්ජුන රාන්තුංගමැතිතුමා ක්‍රිකට් ලෝක කුසලානය ගෙනාවේ නිකන් ආපු එකක් නෙමෙයි. ඔය ඇත පැතිවල ගිහිලා ක්‍රිකට් ක්‍රීඩකව තෝරගෙන සනත් ජයසූරිය මහත්තයලා වගේ ක්‍රීඩකව තෝරගෙන කොළඹ ගෙදර නවා තැන් දීලා අපි සාලිබු දිනනවා ක්‍රිකට් ක්‍රීඩකවට කාමර දෙනවා මොකද උන්ට පහසුකම් ඕනි කියලා. එහෙම තමයි අර්ජුන රන්තුක මහත්තය ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපුණේ. ඒ වගේම එතුමා ඒ පිළිබඳව ලෝක කුසලානයට යන්න පෙර ඒ ක්‍රිකට් ක්‍රීඩකෝන් ගෙවල් වලට ගෙන්දලා ඒක ලොකු කැපකිරීමක් තිබ්බා හඳුනා ගැනීම. ඒ වගේම ක්‍රිකට් ගහපු ආකාරය ඒ තරගය දිනා ගන්නකම් ඔහුගේ තිබිච්ච කැපකිරීම. අද ක්‍රිකට් වලට ඒක තියෙනවාද? ඉස්සර පාසල් අපි යෝජනා කරා මට මතකයි ඒ කාලේ අර්ජුන රන්තුක මැතිතුමා පාසල් මට්ටම ක්‍රීඩකව තෝරගන්න ඕනි දිස්ත්‍රික්ක මට්ටමේ පළාත් මට්ටමේ ජාතික මට්ටමට එනකොට ඒ අයට ක්‍රිකට් පන්දු යවන්නන්ට වෙනම පිටිකරුවන්ට වෙනම ඒ වගේ පුහුණු කරන වැඩපිළිවෙලක් හදවල ඒකට මට මතකයි NCC එකේ CCC එකේද ගාමිණීසානාග මහත්තයලුවට මැදිහත් වෙලා කටයුතු කරා. එහෙම ක්‍රමයක් තිබුණා. හැබැයි අද ක්‍රිකට් වලට උඩේ ලෝක කුසලානේ තමයි අපිට ක්‍රිකට් වලට වෙච්ච ලොකුම හැනේ. ලොකුම හැනේ. ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබුණ බව ඇත්ත. හැබැයි ක්‍රිකට් ලෝක කුසලානෙන් පස්සේ ලංකාවට ක්‍රිකට් වලට සල්ලි එනකොට මේකට පෙරේතකාරව ගොඩ දෙනෙක් එක්ක වුණා. ඇත්ත කතාව ඕක. ගාමිණීසානාග මහත්තයලගේ තරගයක් තිබුණේ එතුමා මැදිහත් වුණා අතින් වියදම් කරා අතේ එතන අබු ෆුවඩ් මැතුමල සල්ලි එක්කහු කරගෙන මෙහෙම කාණ්ඩයක් හිටියා. ඒ අය එදා ක්‍රිකට් වලට ආදරයට කරපු මිනිස්සු. හැබැයි ලෝක කුසලානෙන් පස්සේ ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්තම මේකට සල්ලි වලට පෙරවතු ගොඩ දෙනෙක් හිටියා. මේ කොයි ඇමති ආවත් මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි ඌ අල්ල ගන්නවා ක්‍රිකට් පාලක මණ්ඩලය. ඇත්ත කතාව ඕක. හැබැයි මම දන්නේ රොෂාදාන්සික මැතුමත් ඒක කරගන්න බැරි වුණා. කවුරුවවත් ඒකට දේශපාලනය නැහැ. ඒකයි මම අද උදේ ඉඳන් මේ කතාව ලහගෙන ඉති ආණ්ඩු පක්ෂ විපක්ෂ හැමෝම මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේවල් ගැන විවේචනය කරා. මේකට දේශපාලනය නැහැ. මේකට තියෙන්නේ අර සජි ප්‍රේමදාසික මහත්තයා කියන හැමදේටම මම එකක කෙනෙක් නෙමෙයි. හැබැයි එතුමා යම් කාරණා කිව්වා ක්‍රිකට් වලට සම්බන්ධ. එතුමායි මායි එතුමා රොයල් එකේ කැප්ටන් කරනකොට මම ආනන්ද ක්‍රිකට් කැප්ටන් කරේ. ඒ නිසා සමහර කාරණා පිළිබඳව කරුණු තියෙනවා. ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මට ක්‍රිකට් එපා වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉද්දී. මම උපසභාපතිවරයා හැටියට ඉද්දී ඔය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙන හොරකම් ගියා මම දැක්කා. මගේ වැඩිමහල් සහෝදරා ක්‍රිකට් පාලක මණ්ඩලයේ CEO හැටියට හිටියා. මම උපසභාපතිවරයෙක් හැටියට ඉන්නකොට මේකේ හොරකම් වෙනකොට මම ගිහිලා එක අවස්ථාවකදී මගේ ලොකු අයට කිව්වා අයියේ මේකේ මහා හොරකම් ඉන්නේ ඔයා එහෙම කොළවලට අස්සම් කරන්න එපා මහා භයානක දේවල් වෙන්නේ කියලා. එතකොට යකොප්පි ඉස්සුර ප්‍රසන්න මේක එහෙම කොහොමද වෙන්නේ කිව්වා. ටික දවස මං කිව්වා කාගේවත් නංගම් කියන්නේ නැහැ. හැබැයි වෙච්ච දේ ගැන දන්නව කවුරුත් අන්තිමට ධම්මික රන්තුක මහත්තයට ක්‍රිකට් පාලක මණ්ඩලෙන් අයින් වෙනවා. ඒ කාලේ ක්‍රිකට් වල හොඳ සුවර්ණ යුගයක් තිබුණා. ඔය ක්‍රිකට් TV රයිට්ස් වලින් තමයි වැඩිම හොරකම් කරන්නේ. ඊළඟට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරු කවුද ඇමතිවරු කවුද බලය තියෙන්නේ ඒ පළාත් වලට ක්‍රීඩා පිට්ටනිය දෙනවා දීලා ක්‍රිකට් ක්‍රීඩාව දිනු කරන්න නෙමෙයි තමන්ගේ පැවැත්මු දෙසා. අද ක්‍රීඩා සමිති ගම්පහ දිස්ත්‍රික්කේ ක්‍රීඩා සමිති ගම්පහ නියෝජනය කරන්නේ ගම්පහද? නෑ. මෙව්වා වෙනස් කරන්න ඕනි ගරු අධිකරණ ඇමතිතුමනි. මේ මෙව්වල ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ. ක්‍රිකට් ක්‍රීඩාව එකයි ක්‍රිකට් පාලක මණ්ඩලය එකයි. පාලක මණ්ඩලයට හොඳ කළමනාකරුවන් අවශ්‍ය කරන්නේ. ක්‍රිකට් වලට ආදරේ මිනිස්සු මේව කරන්නේ කොහොමද කියන එක. දැන් ඒ සම්බන්ධව මෙතන මම දැක්කා ජාතික විකිනන කාර්යාලයේ කෙටුම් පතක් දාලා මම කියන්නේ මේ තියෙන ඔක්කොම ඇත්ත කියලා. මොකද මේ කෙටුම් පතක් විතර මේක ඔඩිට් කොරිය එකක් විතරයි. කොරියකට උත්තර දීලා මේව නිවැරදි නම් ඒක නිවැරදිභාවය සාහුරු කරන්න ඕනේ. හැබැයි මට මතකයි එක අවස්ථාවකදී මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඔය නීති රීති වල තියෙන ඔඩිට් එක දුන්නේ නැත්නම් තරඟ කරන්න බෑ, ඉල්ලන්න බෑ. හැබැයි අවාසනාවකට සමහර අවස්ථාවන් වලදී බැක් ඩේට් කරලා ගැසට් ගහලා එයාට තරඟ කරන්න අවස්ථාව ලබා දීලා කටයුතු කරපු අවස්ථා තියෙනවා. එව්වා එහෙම වෙන්නේ ඒ පාලක මණ්ඩලය වල සම්බන්ධතා උඩ. ඉතින් ඒව වැරදි. ඒ නිසා මම අපි යෝජනා කරන ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න ක්‍රීඩකින් සමන්විතව ක්‍රීඩකයෝ ටික එක්කව කරගෙන ලෝක කුසලාන දක්ෂතා තියෙන අය ඉන්නවා ඒ අයව සම්බන්ධ කරගෙන ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරනවා වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනයට හොඳ සුදුසු පුද්ගලයෝ පත් වෙන වැඩපිළිවෙලක් හදන්න ඕනේ. ඒකට මේ මං සමහර අය දැක්ක අහවල් තැනින් ස්වාධීනව පත් කරන්න ඕනේ. එහෙම බෑ. හොඳ ක්‍රිකට් වලට ආදරය කරන ව්‍යාපාර දැනුමක් තියෙන කල්මනාකාරීත්වය පිළිබඳව දැනුමක් තියෙන අය පත් කරගන්න වැඩිපුළුවන්. ඒ කාලේ ක්‍රිකට් පාලක මණ්ඩලයට පත් කරද්දී අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙන ගරු මූලසන අරුණ මන්ත්‍රීතුමනි පක්ෂවල ආණ්ඩුවල උමනාවක් අඩු. ඒ පක්ෂවලට අවශ්‍යතාවයක්. ඒ වගේ තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ දෙක එක කාලවල වලට ක්‍රිකට් වෙන උන්ට එන්න බැරි වෙන විදිහට ඒ විදිහට හදපු දෙයක්. ඒ නිසා දැන් මේ ඔඩිට් කොරියක සම්බන්ධව අපි දැන් ඇන්ටි කරප්ෂන් බිල් එක ඒ වකවානුවේ මහින්දානන්ද ඇබතුමා මේක ඉදිරිපත් කරා. අද ඒක ක්‍රියාත්මක වෙනවද? නැහැ. එහෙමනම් කරන්න ඕනි මේක හොරකම් වෙනවා නම් හැමෝටම හොරා කියන්නේ නැතුව ඇන්ටි කරප්ෂන් යුනිට් එකක් පත් කරලා හොඳ නිලධාරීන් දාලා පරීක්ෂණයක් කරලා වර්ධිකාරයන්ට දඬුවම් දෙන වැඩ පිළිවෙලක් හදන්න. ඒ වගේම ඔඩිට් එක සම්බන්ධව ගැටලු තියෙනවා නම් ඒ මේ දැන්ට මේ ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා මොකද ඒකට කියන ව්‍යවහාරික විගණනයක් කරලා කරන්න කටයුතු කරන්න. කටයුතු කරලා වැඩි කරන මිනිසුන්ට දඬුවම් දීලා ඒයට නැවත කිසිම ක්‍රීඩාවකට සම්බන්ධ වෙන බැරි විදිහට වැඩ පිළිවෙලක් හදන්න ඕනි. එහෙම නැතුව අපි කවුරුවක්වත් කියන්නේ නැහැ ඉන්ටරිම් කමිටි එකක් දාන්නද එහෙම නැත්නම් පුද්ගලෙක් පත් කරන්නද කියලා. මොකද ඒවල ජාත්‍යන්තර නීති තියෙනවා. සමහර අය හිතනවා නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව ස්වාධීන ආයතනයක් කියලා. මේක ස්වාධීන නෑ. ඕනම හැම දේශපාලන පක්ෂයක්ම මේකට සම්බන්ධයි. ස්වාධීන කරන්න උත්සාහ කරන්නේ ආණ්ඩුවල මැදිහත් වීමකින් තොරව ඒ ආයතන නගා සිටවන්න අවශ්‍ය කරන පසුබිම හදන්න. හැබැයි ඒක කෙරෙනවද අපේ රටේ? නෑ. ඒ නිසා එහෙම කරන්න පුළුවන් පරිසරයක් හැදෙන්න ඕනේ මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ. එහෙම නැත්නම් මේ ක්‍රිකට් පරිපාලනයේ මේ ලැබෙන මුදල් ප්‍රමාණය නැතුනොත් නැවත අපි මුල් තත්ත්වයට වැටෙනවා. අපි විශ්වාස කරන අපිට එහෙම කරන්න හැකියාවක් තියෙනවා. මම ඇමතිතුමාට කියන්නේ මේ අද බොහෝ දෙනෙක්ගේ අදහස් ඉදිරිපත් වුණා කතා කරන්න ICC එකට කතා කරන්න අධිකරණ ඇමතිතුමාව මැදිහත් කරගන්න විදේශ කටයුතු ඇමතිතුමාව මැදිහත් කරගන්න ක්‍රීඩා ඇමතිතුමා මැදිහත් වෙලා අද මේ පාර්ලිමේන්තුවේ කතා කරපු පක්ෂභේදකින් තොරව හැමදෙනාගේම බහුතරයේ මතය වුණ එකක් ඒ සම්බන්ධව ICC එකත් එක්ක කතා කරලා කටයුතු කරන්න පුළුවන්. මම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉඳී මම ගහපු ලිපි කණුවක් නිසා තමයි එවකට හිටපු සභාපතිතුමාට අදටත් ICC එකට යන්න බැරි. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමාලා ඒ මේ යෝජනාව ප්‍රයෝජනයක් ගන්න. මේ යෝජනාව ප්‍රයෝජනයක් ගන්න නිකන් කතා කරපු දෙයක් බවට විතරක් පත් කරන්නේ නැතුව මේ සම්බන්ධව වැඩපිළිවෙලක් හදලා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් එක්ක සාකච්ඡා කරලා ඒ මේ වගේ නීති රීති ඒ ජාත්‍යන්තර නීති රීති ලංකාවට බලපාන්න ඒ ඇන්ටි කරප්ෂන් වැඩපිළිවෙල මෙහෙට කරන්න බැරි නම් අපිට ගැළපෙන එකක් හදලා මේ පිළිබඳව කටයුතු කරලා ක්‍රිකට් ක්‍රීඩාව නැවත අර දිලා නැමැතුමා කිව්වා වගේ ක්‍රිකට් කියන්නේ ආගමක් බවට පත් වෙලා අපේ ජාතික ක්‍රීඩාව මොකක් වුණත් වොලිබෝල් වුණත් වොලිබෝල් එකේ මගේ පියා සභාපති වෙලා හැටියට කටයුතු කරලා අපි ක්‍රීඩාවට සම්බන්ධ පවුල. ඒ නිසා මේ ක්‍රීඩාව ජනතාවගේ මේ ශ්‍රී ලාංකිකකින් ආදරය කරන ක්‍රීඩාවක් ජනතාවගේ හදවත වගේ තියෙන එකක්. ඒ නිසා මේ සම්බන්ධව සියලු දෙනාගේ අවධානය යොමු කරලා රටේ අවධානය යොමු කරන්න මේ පාර්ලිමේන්තුවේ අද දවසේ කටයුතු කරන්න ලැබුණා. ඒක ඔබතුමාට ස්තුති කරමින් මම නිහඬව බොහෝ ස්තුතියි.
ස්තුති කරමි ඔබතුමා. මනරට ගරු දයාසිරි ජයසේකර මන්තුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක්.
ගරු මුලසරණ මන්ත්‍රීතුමනි මම කනගාටු වෙනවා අද මම විනාඩි 10ක් 12ක් කිල්ලුව අපේ විපක්ෂයෙන් නමුත් විනාඩි 7ක් දාලා තිබුණා. හිටපු ක්‍රීඩා මාත්‍යවරයෙක් විදියට කතා කරන්න. මම හිතනවා කිරියල්ලමතුමා තියෙන නිසා තව විනාඩි කීපයක් අපිට දෙයි කියලා. කෙසේ වෙතත් මම මූලික කරුණු කීපයක් මතු කරන්න කැමතියි.
දරු ලක්ෂ්මන් කිරියල්.
විවාදී ඉවරේනක පවත්වාගෙන යන අපිට අවසර රජයේ
සභාවේ කෙනද
ප්‍රසන්න විවාදයේ ඉවරණකම් මේ විවාදේ අරගෙන නෑ අපි පැය දෙකෙරුවේ බට් කතිගේ හොඟක් ඉන්නවා till the debate ends we can go out sir
okay නෑ මෙතන අර මේක වැඩ කරන සේවකයන්ගේ
ඩොට් ඉබ්‍රේ හැමදාම නෙවෙයි ඉන්නේ ලයිට්
නෙවෙයි ඔය තරම් කැටි කරලා කරු මොලසාරු මන්ත්‍රීතුමනි
you can have enough time
ගරු දැසි ජැසි
මුලසන මන්ත්‍රීතුමනි මම විශේෂයෙන්ම කරුණු කීපයක් මෙතන මතු කරන්න කැමතියි. මූලික වශයෙන් මේ අද මේකේ වැරදි පූර්වාදර්ශයක් වෙන්න පුළුවන් නිසා මූලික වශයෙන් මේ විගණන වார்த்தාව සම්පූර්ණ විගණන වார்த்தාවක් නෙවෙයි පළවෙනි. ඒතර මේක අර්ධ විගණන වார்த்தාවක්. මේ අර්ධ විගණන වார்த்தාවට උත්තර දෙන්න ක්‍රිකට් බෝඩ් එකට අයිතියක් තියෙනවා. ඒක තියෙද්දී ඒ රිපෝට් එක අරන් ගියා මේ අමාත්‍යංශ ලේකම් ගාවට. මේ අමාත්‍යංශ ලේකම් මේක එළියට දුන්නා. ඒ එළියට දීලා තමයි අද මේක දැන් මේ විවාදයක් විදිහට ගන්න. මම හේසමන්තතුමාගේ යෝජනාවට මගේ ගෞරවය පිරිනමන එක වෙනම කාරණයක්. හැබැයි මේ වැරදි ප්‍රොසීඩියර්ස් පාවිච්චි කරන්න එපා. මෙතන ඉන්න ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා. ඔබතුමාලා දැනගන්න ඕනේ අපේ ඉන්න මේ බිස්නස් කමිටි එකට බෑ මේ වැඩේ කරන්න. මොකද හේතුව කෝප් කමිටිගේ කතා කරන්න අපිට මේක සම්පූර්ණ රිපෝට් එක ඕනේ. දැන් මේකට මේගොල්ලන්ට තව ඉඩක් දෙන්න තිබුණා. මේගොල්ලන්ට ඒගොල්ලන්ගේ කොරීස් වලට ඉඩ දෙන්න. ඒක ඉවර වෙලා ඔල්ටර් ජෙනරල් තාම රිපෝට් එකක් දීලා නැහැ අවසන් රිපෝට් එක. ඒ අවසන් රිපෝට් එක තමයි අපි කතා කරන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුලේ. හැබැයි අවසානයේ දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක කතා කරන්න නැතුව බාගට ගෙනාපු රිපෝට් එකක් කතා කරනවා. මේක අසාධාරණයක් ක්‍රිකට් බෝඩ් එකට එක පැත්තකින්. දෙවනුව මේ රහසිගතයි කියලා තිබිච්ච ડોකියුමන්ට් එක ලේකම්ගෙන් ගියේ කොහොමද? කාගේ හරි අතට. ඒකත් වැරදි. ඒ නිසා මම හිතන්නේ මේකත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. දෙවනුව ඊළඟට තමයි වැදගත් වෙන්නේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉතිහාසය ඉඳලාම මේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම හැම වෙලේම කියන්නේ මම එනකොට 2015 අවුරුදු 8ක් ක්‍රිකට් බෝඩ් එකට ක්‍රිකට් පාලක මණ්ඩලයට ඡන්දයක් තියලා තිබුණේ නැහැ. මම ඡන්දයක් තිබ්බගෙනල්ලා. මොකද හේතුව ලෝකයේ ICC එක දිගින් දිගටම කිව්වා ඉන්ටරිම් කමිටිස් අතුරු පාලක මණ්ඩල දාන්න එපා කියලා. මම එනකොට අතුරු පාලක මණ්ඩල දාලා ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි තිබුණ නැහැ අවසානයේ. නායකින් දිව්වේ. ඒ නායකින් දුවපු ක්‍රිකට් පාලක මණ්ඩලය තමයි අද මිලියන 40ක් 50ක් ලාභ ඩොලර් මිලියන 40ක් 50ක් ලාභ අරගෙන අද වැඩ කරන්නේ. මොකද හේතුව දිගින් දිගටම අතුරු කමිටු දාලා මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන් විනාශ මුඛයට ගෙනිලා තිබුණා. ඊට පස්සේ මම කියන්න කැමති මේ වගේමයි මම එනකොට අතුරු කමිටු දාලා තිබුණේ අවුරුදු 13ක් ඔලිම්පික් කමිටු අවුරුදු 13ක් ඡන්දෙ දියන් නැතුව හිටියා. හැබැයි මම ඇවිල්ලා ඔලිම්පික් කමිටියකට කිව්වා කරුණාකරලා ඡන්දෙ දියන්න කියලා. අපි නිකන් හිටියේ නැහැ. මම එකයි කියන්නේ ගරු එමත්තෝ මෙතන හිටියනම් මම එතුමාට කියනවා ජාත්‍යන්තර පළවෙනියෙන් ගිහිල්ලා කරුණාකරලා කතා කරලා එන්න අපේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටියේ සභාපතිතුමාලත් එක්ක පොඩ්ඩක් කතා කරලා එන්න. මොකද එනකොට මම එනකොට FIFA එක විශේෂයෙන්ම සංගම් හතරක් සම්පූර්ණයෙන් තහනම් කරලා තිබුණා. අපිට පිහිනුම් චූරදා එකකටවත් යන්න බැරි තත්යක් තිබුණා. මම ස්විට්සර්ලන්තෙට ගිහිල්ලා ඔලිම්පික් කමිටුවේ සභාපති හම්බුණා. ලංකාවේ ඉන්න ඔලිම්පික් කමිටුවේ කට්ටියත් එක්ක ගිහිල්ලා කතා කරලා එයාත් එක්ක සාකච්ඡා කරාම සාකච්ඡා කරලා මං කිව්වා අපි බොහොම පැහැදිලිව අපේ ක්‍රීඩා පනත වෙනස් කරනවා. වෙනස් කරපුවා මම ඒ ක්‍රීඩා පනත වෙනස් කරපු ડોකියුමන්ට්ස් ඔක්කොම ගිහිල්ලා ලෝක ඔලිම්පික් කමිටිය කට්ටියත් එක්ක කතා කරා. ඒ සෙක්ෂන්ස් එක කතා කරා. කතා කරලා මම රණ්ඩු ඇති කරගත්තේ නැහැ ජාත්‍යන්තර. මොකද හේතුව අපි මේ කොයිතරම් පාට් එක දැම්මත් අතනින් තහනම් කරපු ගමන් අපේ ක්‍රීඩාව ආපහු තව අවුරුදු ගානකට පල්ලයට වැටෙනවා. ඒක තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අද බලන්න මේ මෝටර් රථ ක්‍රීඩා සංගමය. මේක විසුරුවා ඇරියා. විසුරුවා අරලා පත් කරා අතුරු කමිටුවක් දැම්මා. ඒ අතුරු කමිටුව දාලා තියෙන්නේ කවුද? හිටපු කට්ටිය තමයි දාලා තියෙන්නේ. මේකෙත් ප්‍රශ්න හිටපු කට්ටියම ගියලා අතුරු කමිටුවකට දානවා. මේවා තමයි අපි ඉතිහාසය කරපු වැරදි. නැවත නැවත මේවා සිද්ධ වෙන්න දෙන්න එපා කියලා මම අමුතුවාගේ ඉල්ලන්නේ. ඊළඟට කරාටේ දෝ එක. අද ප්‍රශ්නයක් කරලා තියෙනවා. මම ඉන්න කාලේ මම ගෙනාවු ඒ ගහපු ගැසට් වලින් මම ගෙනාවා පල්ලෙයා ඉන්න ක්‍රීඩා තරඟ වලට ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ට පමණයි මේ තනතුරු වලට එන්න පුළුවන් කියලා. ජෙක්ක ජාත්‍යන්තර තරඟ වලින් එයා දිනලා තියෙන්න ඕනේ. නැත්තම් රට ඇතුලේ ක්‍රිකට් නම් ක්‍රිකට් ඩිවිෂන් මැචස් වලට ගහලා තියෙන්න ඕනේ. සරා මැචස් වලට ගහලා තියෙන්න ඕනේ. එයාට තමයි එන්න පුළුවන් කියලා. හැබැයි මොකද වුනේ? ඒක දැන් අද වෙනකොට පැත්තකට දාලා තියෙනවා. අද අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා. හැමදෙට පුළුවන් Tamanට කැමති කෙනෙකුට ඉල්ලන්න දෙන්න. ඒතර ආයේ මේක දේශපාලනීකරණය වෙලා. මම කියන්නේ කරුණාකරලා අත ගහනවා නම් අත ගහන්න නැත්තම් දේශපාලනීකව අත ගහන්න එපා මේක. මොකද හේතුව අද ඇමතුමා එක කරන්න කියලා මොකද වෙලා තියෙන්නේ? අද ෆුට්බෝල් සංගමයට රංග අපේ සහෝදරයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඡන්දෙ ඉල්ලුවා. එතකොට සභාපති වුණා. අනික් කට්ටිය තහනම් කරා. ඉල්ලන්න දුන්නේ නැහැ. ඒ ක්ලබ්ස් ඔක්කොම තහනම් කරා. අවසානයේ මොකද වුණේ දැන්? අද රංග ඉන්න හිරගෙදට වෙලා. මේක තමයි අද ඇතිලා තියෙන තත්ත්වය. ඒ නිසා මම කියන්නේ කරුණා කරලා මේ බොහොම පරිස්සමෙන් මේකත් එක වැඩ කරන්න. මොකද ICC එකත් නිකන් ඉන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඒගොල්ලන්ට මේ දිගින් දිගටම මේක ඇහිල්ල කරනවා. මොකද ගහපු ගමන් අත ගහපු ගමන් නිසාන් රණතුංග අපේ ප්‍රසන්න රණතුංග මැතිතුමා දන්නවා මේක තමයි තියෙන අර්බුදය. ඒ නිසා අපි මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මම කියන්නේ හොඳ කට්ටිය ඉන්නවා කියලා. හරිම හොඳ ෂෝක් බඩු ටිකක් ඉන්නවා කියලා මම කියන්නේ. ඒ නිසා මේ මුළු සියල්ලම අද දැන් අර ඉතිහාස කරපුවා. දැන් 2018 ඇමතුමා මම ඉල්ලා අස්සලා ගියා. රයිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධව ඡන්දෙ දීලා මේ පාර්ලිමේන්තුවේ. ඇමතිගෙන මම ඉල්ලා අස්සුවා. 2018 තමයි ඔය දෙයස් දානම අපි අහිමුණෙන් පස්සේ තමයි ඔය ඔබතුමා අද කියපු කෝටි 600 ගහලා දීන්නේ ගැහුවෙක් කියලා. එතකොට මම හිතියේ නෑ මොකද කරේ ඒ අතුරු කමිටුවා. ඒක අතුරු කමිටුවක් දැම්මේ. ඒ ඡන්දෙන් ඉල්ලපු එක පැත්තකින් තියලා ෆයිසබුස් සාම්මැතුමා මොකද කරේ අතුරු කමිටුවක් දැම්මා. ඒ අතුරු කමිටුව තමයි විකාශන බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ කෝටි 600ක් එකකින් ගහලා දිනන කියලා ඔබතුමා දැන් කිව්වා. මේ අතුරු කමිටුවෙන් ගහපුවා තමයි ඒ තියෙන්නේ. එතකොට මම කියන්නේ ඒකයි බොහොම පරිස්සමෙන් මේකට අත ගහන්න අපි මේ ක්‍රීඩා සංගම් පාලනය කිරීම සම්බන්ධව වැඩ කරනකොට ජාත්‍යන්තර කමිටුත් එක්ක ආසියානු කමිටුත් එක්ක කරුණාකරලා කතා කරන්න. නැත්තම් වෙන්නේ විශාල අර්බුදයකට මේක ලක් වෙන එක. දැන් මට තේරෙනවා දැන් ඊටාම ක්‍රමානුකූලව වේගෙන් දැන් මෙතන යෝජනා ගන්නාවක් ගෙනාවා අතුරු කමිටුවක් දාන්න අතුරු කමිටුවක් දාන්න අතුරු කමිටුවක් දාන්න කියලා. දැන් අතුරු කමිටුවක් හදාගන්න තමයි කට්ටියකට උමනා කරලා තියෙන්නේ. ඒ නිසා විවිධ කාරණා මේක ඇතුලේ සිද්ධ වෙනවා. මමත් මේක ඇතුලේ දන්නා මේක ඇතුලේ තියෙන දේශපාලනෙත් මම හොඳට දන්නවා. ඒ නිසා දෙපැත්තටම උදව් කරන හැටිත් මම දන්නවා නොදන්නව නෙමෙයි. හැබැයි අපි පරිස්සමෙන් මේකට වැඩ කරන්න ඕන. ඒ නිසා විශේෂයෙන් බලන්න අපේ කාලවකවාන තුළ මම ක්‍රිකට් වලට මම ක්‍රීඩාවේ අනිත් කරපු හැම දෙයක්ම පල්ලයට වැටුණා. මොකද මම ක්‍රිකට් ක්‍රීඩකයන්ට කිව්වා ඔයාලගේ ෆිට්නස් හදාගන්න කියලා. ඒක කියපු දවසේම මට ගහන්න පටන් ගත්තා. මට හැමදාම දවස ගානේ Facebook වල ගහන්න පටන් ගත්තා. මම කිව්වා ක්‍රීඩකයන්ගේ බර වැඩි වෙලා තියෙනවා. සමහර අය දුවන්නේ නැහැ. සමහර අය බෝල් කරන්නේ ඕවර්ස් 3යි 4යි ආපහු ගිල්ල ඉඳගෙන ඉන්නවා. කෝචස් කියන එක අහන්නේ නැහැ. අපේ අනිත් පැත්තට බලපුවාම අපේ තියෙන හරියට ඉන්ජරිස් ආවිල තුනම එනකොට. මොකද හේතුව? ඉන්ජරිස් සීනකොට ඉන්ජෙක්ෂන් ගස්සලා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගහන්න දෙනවා. ඊට වැඩි ඉරෙනවා තමන්ගේ කකුලේ තියෙන මසල් එක. මේක තමයි අද ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමහර අයට වෙලා තියෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? මේ ක්‍රිකට් පාලක මණ්ඩලෙම නෙමෙයි ක්‍රිකට් ගහන්නේ. ක්‍රිකට් ගහන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ක්‍රිකට් ක්‍රීඩකයන්ට තියෙන්න ඕනේ ෆිට්නස් එකක් අඩුමතරමේ ඕවර්ස් 15ක් 20ක් එක දිගට බෝල් කරන්න. ඒ හයිය නැති වුණාම නැත්තම් බැට් කරනකොට පැය 4 5 ගහන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. එන්ඩියුරන්ස් තියෙන්න ඕනේ. මං දිගින් දිගටම කිව්වා මේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිගින් දිගටම දාලා ඒගොල්ලන් විනාශ කරන්න එපා. මොකද ඒගොල්ලෝ රිහැබිලිටේෂන් කරන්න රිහැබ් කරන්න කියලා තියෙනවා. මෙතන ඉන්න අපේ වෛද්‍යවරු එයායි දන්නෝ මේ රිහැබ් කරන්න සිස්ටම් එකක් තිබුණ නැහැ. ඇවිල්ලා හිටපෝ අපේ සියලු දෙනාම අපි ගෙනල්ලා කතා කරලා අපි හැදුවා හියුමන් පර්ෆෝමන්ස් ලැබ් එකක් ලංකාවේ පළවෙනිවට තාවට මං ඉන්නකොට. ඒක මට අවශ්‍ය කරන බඩු ටික දාගන්න හම්බුනේ මං ස්තුතිවන්තන මට මේ මතක් කරම මේ වෙලාවේ මංගල සමරම ඇතුම අපිට හරියට උදව් කෙරුවා. රවි කරුණානායක මැතිතුමා අපිට හරියට උදව් කරා. ඉල්ලපු මුදල් සියල්ලම දුන්නා ක්‍රීඩා මාත්‍යංශයට. වැඩපිළික් විදියට. අපි රී ඉන්ජිනියරින් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. රී ඉන්ජිනියරින් කිව්වේ ලංකාවේ මං එනකොට හිටියේ කෝචස්ලා පළවෙනි වර්ගේ නැත්තම් දෙක තිබුණේ තුන්වෙනි හතරවෙනි දාන්න යන්න පුළුවන් කට්ටිය හිටියේ නැහැ. මම මුදල් දීලා ඒකව සම්පූර්ණයෙන් ලංකාවෙන් පිටතට ඇරලා ඒව සම්පූර්ණයෙන් ශක්තිමත් කෙරුවා අපේ කෝචස් අතරින්. මේ විදිහට තමයි අපි මේක හැදුවේ. ඒක හදලා ඒක පියවර අපි ඉස්සරහට ගෙනිච්චා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? දැන් අද ඊළඟට ආසියානු ක්‍රීඩාවුල්ල ගැන විතරයි දැන් කතා කරන්නේ. ආසියානු ක්‍රීඩාවුල්ලට කට්ටිය හොයලා වැඩපිළ සකස් කරනවා. මම එස්.පී. සානක මැතිතුමාගෙන් ඉගෙන ගත්ත යමක් තිබුණා. එස්.පී. සානක මැතිතුමා හදලා තිබුණා ක්‍රීඩා පුහුණු කඳවුරු පුහුණු ටීම්ස් ගන්නවක් හදලා තිබුණා. එකක් ආසියානු පුහුණු කණ්ඩායම නැත්නම් ක්‍රීඩා කණ්ඩායම ඊළඟට කොමන්වෙල්ත් ඊළඟට ඔලිම්පික් කට්ටිය මේ විදිහට අපි ගෙනල්ලා මම රුපියල් 60,000 ගානේ මාසෙකට එකකට වෙන් කළා වෙනම කෑම බීම ටික දීලා එයාට උදේට අවශ්‍ය කරන ශක්තිය දීලා එහෙම තමයි මේක හැදුවේ. දැන් අද මොකද වෙලා
තියෙන්නේ?
ඊළඟ කොමන්වෙල්ත් එකට යන ටීම් එක තාම හදලා නැහැ. මම හිතුවා අපිට විනාඩියක් දෙක දෙයි කියලා. ඉතින් මම හිතන්නේ එතම කව ආරං කතා කරන්න කි.
වැඩිපුර දුන්නා.
වැඩිපුර දුන්නා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වැඩපිළ විධිමත්ව හදා ගන්න ඕන. මොකද හේතුව මේ පනත Tamanට ඕන ඕන හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා කවුරු හරි අමද කෙනෙකුට ඇවිල්ලා කිව්වම එයා පිස්සු නටන්න පටන් ගන්නවා. දැන් ඒක තමයි සිද්ධ වෙමින් තිබෙන්නේ. අමත්තවා ගොඩක් මාංශ වෙනවා උත්සාහ කරනවා. මම දන්නවා එතුමාට විරුද්ධවත් විශාල කැම්පේන් එකක් ගෙනිනවා එතුමාගේ අමදිකම ගලවන්න. නමුත් මම එතුමාටත් කියන්නේ හැබැයි පරිස්සම් වෙන්න ප්‍රශ්න ඇති කරගන්න උඩ හරි පරිස්සමෙන්. මොකද ෆුට්බෝල් එකේ දැන් ප්‍රශ්නයක්, රගයේගේ ප්‍රශ්නයක්, කරාතේ දෝයේගේ ප්‍රශ්නයක්, ඊළඟට මෝටර් රථ සංගමේ ප්‍රශ්නයක්, මේ වගේ ප්‍රශ්න ගණනාවක්. එතුමා ඉන්ටර්ම් කමිටි දාගෙන යනවා. මේක තමයි මේ විනාශය පටන් ගන්න. මහන්ත සානක මැතිතුමා දන්න හොඳට බේස්බෝල් එකේ කොයි තරම් අමාරුවෙන්ද ඒගොල්ලෝ මේක ඉස්සරහට අරගෙන ආවේ. අපි උදව් කරා, ශක්තිය දුන්නා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? අද මේ අයට ගුවන් ටිකට් පත ටික ගන්න වැඩපිළක් හදලා නැහැ. මම ගරු ඇමතුමාගේ ඉල්ලනවා ක්‍රීඩා සභාව තියෙන්නේ ඇමතුමාට උපදෙස් ගන්න මිසක ක්‍රීඩක තෝරන්න දෙමි. අද මොකද වෙලා තියෙන්නේ? අද ක්‍රීඩා සභාව තමයි ක්‍රීඩක තෝරන්නේ. ක්‍රීඩක තෝරන ක්‍රීඩා සභාවට දෙන අයිතිය මොකද්ද? ඒ සංගම්වල ක්‍රීඩාව ක්‍රීඩකයන් තෝරන්න වෙනම කමිටු තියෙනවා. සිලෙක්ෂන් කමිටිස් තියෙනවා. ඒ සිලෙක්ෂන් කමිටිස් වල වැරද්දක් වුණොත් තමයි ක්‍රීඩා සභාවට අපි පැමිණිල්ලක් දෙන ඉදිරිපත් කරපුවාම මං සාමාන්‍යයෙන් කරේ ඇමතුමා විදියට අපිට පැමිණිල්ලක් ආවොත් ඒ ක්‍රීඩා සභාවට යවන කරුණාකරලා හොයලා බලන්න මෙන්න මේ වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මොකද අපි දේශපාලනිකයට රට ගැව්වේ නැහැ. අද ඒ ක්‍රීඩා සභාව සම්පූර්ණ බලය අතට අරගෙන වැඩ කරන අවසාන වශයෙන් මේ අද ක්‍රිකට් පාලක මණ්ඩලයට සිද්ධ වෙලා තියෙන ඔය කාර්යම තමයි. ඒ නිසා සම්මිසිල් වගේ හොඳ කියන්නවත් ක්‍රිකට් පාලක ක්‍රිකට් ක්‍රීඩාවේ ඒ දැන් ඉන්න කමිටු හොඳයි කියනොත් මං කියන්නේ නැහැ. හැබැයි ඒ වගේම අර දිලන් පෙරමැත්තමා කිව්වා වගේ සියලුම කුණු බෙංගාල පොක්කට වගේ සම්මිසිල්ලට මේ ප්‍රශ්නේ දාන්නත් මං සූදානම් නැහැ. මොකද එතන ප්‍රශ්න තියෙනවා නම් ඔවුන් 20 ක්‍රීඩා ඒ වැඩපිළිවෙලට අරන් ගිහිල්ලා තියෙනවා නම් 14ට වැඩි ඒගොල්ලන්ට අනුමැතිය දුන්න පිළිසර වැඩි ඇමතුමාගේ ඒ අයට සල්ලි කියලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ ඊළඟ මේ වැඩපිළිවෙල નિවැරදිව මේ පනත සම්මත කරන්න අවශ්‍ය කරන කටයුතු ටික අපි විජේදාස රාජපක්ෂ මහත්මයාලා සම්බන්ධ වෙලා එදා එතුමා කිව්වා සතියක් ඇතුළත මේක අපිට කරන්න පුළුවන් කියලා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල සකස් කරා. අලුතෙන් සිලෙක්ෂන් කරනවා නම් ඒකට වැඩපිළිවෙල හරියට හදා ගන්න. ඒක හදලා වහාම ගේන්න පාර්ලිමේන්තුවට අපි 100%ක් ඒකට සහයෝගය දෙන්න ශක්තිය දෙන්න සූදානම්. මොකද හේතුව මේ ක්‍රීඩාව දේශපාලනීකරණය කරනවට අපි විරුද්ධයි. හැබැයි දේශපාලනීකරණය නොකරනවායි කියලා අනෙක් කට්ටිය ඇවිල්ලා පිස්සුලන්ට නවත් අපි ඒකටත් කැමති නැහැ. මොකද හේතුව මේ දෙකම බැලන්ස් එකේ යන්න ඕන කාරණයක් නිසා. මං හිතා මං ඒ නිසා ඉතාලම ගෞරවයෙන් ඉල්ලනවා ICC එකත් එක්ක ගිහිල්ලා පැටලෙන්න හදන්න එපා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න කතා කරලා මේ වැඩේ කරන්න. ඊළඟට ඔලිම්පික් කමිටි එකත් එක්ක කතා කරලා මේ වැඩේ කරන්න. රණ්ඩු කරගන්න ගියාම ක්‍රීඩාව නැවතුනොත් අර පල්ලෑ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ තමයි සම්පූර්ණ විනාශයට පත් වෙන්නේ. ඒ නිසා මෙතන එක එක පුද්ගලයන්ට අවශ්‍ය කරලා තියෙන සමහර දේවල් කරන්න. ඒකට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න එපා. අනිත් එක විශේෂයෙන්ම සම්සිල්ල මැතිතුමාට මේ අවස්ථාවේ මම කියන්න කැමතියි එදා ඔය හිරු නාලිකාවත් එක්ක ඇති කරගත්ත රණ්ඩු අනවශ්‍ය රණ්ඩුව. ඒ වැරදි වැඩේ කරපු නිසා තමයි ඊට පස්සේ හිරු එකෙන් දිගහරාගෙන තෝ ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක වෙනත් විදිහට අපි ඔක්කොම සියල්ලද පාවිච්චි කරන්න සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ වැඩ කරන්නේ නැතුව ඔවුන්ගෙන් යම් කිසි විදිහකට සමාව ඉල්ලලා හරි නැත්නම් කණගාටුව ප්‍රකාශ කළා මේ හැම නාලිකාවක්ම අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ ආයතනයක යම් හොඳ අවබෝධයක් ඇති කරගෙන වැඩ කරන්න කියන එකත් මතක් කරමින් විශේෂයෙන් මාර කිව්වා වගේ මේ වර්තමාන පාලක මණ්ඩල යම් වැරද්දක් කළා දෙනවා එයාට විරුද්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. හැබැයි මේ පල්ලෑ හිටපු අර විකාශන බලපත්‍ර දුන්නේවා 2018 කරපු. ඒ හොරගමුත් මේ පාලක මණ්ඩලයට දාලා මේ සියල්ලම අනන්න හදන්න එපයි කියන එක තමයි මට අන්තිමට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතුලා අර කිව්වා වගේ අපේ ආගම වගේ ක්‍රිකට් කියන එක අපි අදවදින් මතක් කරනවා. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් වගකීමක් තියෙනවා තරඟ දිනීම සම්බන්ධව. පාලක මණ්ඩලයට වැඩ පිළිලක් තියෙන ඕනේ. කොහොමද ටෙස්ට් එක කරන්නේ? 50 ඕවර් එක කරන්නේ? T20 එක කරන්නේ කොහොමද කියලා? එවැනි වැඩ පිළිලක් ඉස්සරහට අරගෙන යන්න ශක්තිය දෙන්න කියලාත් ඉල්ලමින් මගේ වචන ස්වල්පව අවසන් කරා.
සුදී ගරු මන්ත්‍රීතුමා